ඊළඟට ගරු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා විනාඩි 8ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
උලාසනේ ඔබන කරු මන්ත්‍රීතුමියනේ මේ ආණ්ඩුවේ අවසාන අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් ලබා දීම පිළිබඳව මා පළමුවෙන්ම ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. මේ අයවැය සංඛ්‍යාලේඛන වලින් මිනිසුන්ව රවට්ටන්න ගෙනපු සංඛ්‍යාලේඛන අයවැයක් විදිහට තමයි අපි දකින්නේ. යෝජනා හොඳයි. හොඳ යෝජනා තියෙනවා. හැබැයි මේවා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව පසුගිය අත්දැකීම් එක්ක අපි සසඳලා බලන්න ඕනේ. කරු මූලාසන මන්ත්‍රීතුමියනි, 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් මේ වෙනකොට ආර්ථික ලේඛන අවස්ථා 13කදී මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දිනසියේ වැඩපිළිවෙල ජනාධිපතිවරණයට එස්සෙල්ලා ඊළඟට ඉදිරිපත් කරා මාස 60 පොහොසත් රටක් අයවැයට පෙර අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශ, ඒ වගේම විෂන් 2025 කියන ලේඛන යෝජනා පහුගිය අවුරුදු 3 මාරු තුනම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. විශේෂ ආර්ථික ප්‍රකාශ අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. හැබැයි එව්වයින් ඒකෙම පැහැදිලි වෙනවා මේ 2015 පස්සේ ඉදිරිපත් කරපු අයවැය යෝජනාවල අසාර්ථක භාවය එකෙම පැහැදිලි වෙනවා. 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් කරන්න මහන්සි වුණා මිසක් ඒකෙන් පස්සේ ආණ්ඩුවක් ගෙන යන වැඩ පිළිවෙලක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ. ගොඩාක් මන්ත්‍රීවරු කියන්න උත්සාහ කරනවා මේ 2015 ජනවාරි 8 වෙනිදා වේලාසනින් ජනාධිපතිවරණය තිබ්බේ මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න බැරි නිසා කියලා. එහෙමනම් මූලාසන මන්ත්‍රීතුමනි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. කිසිම කෙනෙක් පරාජය වෙන්න මැතිවරණයක ඉදිරිපත් වෙන්නේ නැහැ. ජයග්‍රහණයක් ලබන්න පුළුවන් බව දැනගෙන ඉදිරිපත් වුණා. කුමන්ත්‍රණයෙන් එතුමා පරාජයට පත් වුණා. නමුත් නැවත බලයට එන්න තිබිච්ච ආණ්ඩුව බලය අරගෙන ක්‍රියාත්මක වැඩපිළිවෙලක් මෙයාට තිබුණේ නැහැ. ඒක තමයි මේ වෙනකම්ම පසුගිය දේශපාලන අස්ථාවර භාවයත් එක්ක රටේ පිළිගන්න මිනිසුන්ට පිළිගන්න හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් වුණේ නැත්තේ. අපි දැක්කා ඊයේ පෙරේදා පුවත්පත්වල ලංකාදීප පුවත්පතේ, මේ ලංකාදීප පුවත්පත අගමැතිවරයාගේ සහෝදරයාගේ පුවත්පතේ දාස කාටුන් ශිල්පියා මේ අයවැයගෙන ඉදිරිපත් කරපු කාරණා. මම ඒක ඒ කාටුන් දෙක මේ සභාගත කරනවා. තම උට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ ඒ කාටුන් දෙකම පේනවා මේ ආණ්ඩුවේ අයවැය තියෙන වටිනාකම. ගරු මන්ත්‍රීතුමියනි, මම මුලින් කිව්වේ ඒකයි, පසුගිය අවුරුදු 3 මාසේ මේ රටේ තරුණයන්ට දීපු පොරොන්දු මුලින්ම පටන් ගත්ත බ්‍රේස්ලට් දෙනවයි කියලා කාලයක්. ඊළඟට ගොවියට බුලත් විට කන්න වෙනුවට චුවින්ගම් දෙන වැඩපිළිවෙලක් හදනවයි කිව්වා. සාක්කු වලට සල්ලි පුරවනවයි කිව්වා. රැකියා දසලක්ෂයක් දෙනවයි කිව්වා. ඊළඟට පුංචි කාර් දෙනවයි කිව්වා. නංගිලා මල්ලිලාට නොතෙමී යන්න එව්වා. හොඳ ආකර්ෂණීය වෙළඳ ප්‍රචාර රූපවාහිනිය වල අපි දැක්කා. එව්වට මුලා වෙච්චි තරුණයෝ මේ රටේ පෞගිය කාලේ ඒ අයට ඡන්ද දෙන්න සින්න වෙන්න යන රත්තරම් බඩු පොලි නැතුව බේරලා දෙනවයි කිව්වා. හැබැයි පොලිය බේරගන්න ගියාම රත්තරම් බඩු තියෙන කොන්දේසිත් එක රත්තරම් බඩු බේරගන්න බැරි වුණා. දැන් තියෙන්නේ දැන් රැකියා දසලක්ෂයක් ගැන කතා කරනවා. මෙතන ඉන්නවා එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා. මේ වෙනකොට අවුරුදු 3ක් ඇතුළත මිනුවන්ගොඩ ආසනේ එතුමා නියෝජනය කරන, අපි නියෝජනය කරන ආසනේ. එහෙමනම් මෙතුමාට රැකියාව අඩු ගන්න 200-300ක් ලැබිලා තියෙන්න ඕනේ. අද එහෙම තත්ත්වයක් නැහැ. අද සමහර ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසනවලට යන්න බැරිම හේතුවක් බවට ඒක පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමීනි, දැන් මම මේක සභාගත කරනවා මට කාලය නැති නිසා ඒකෙන් කීපයක් විතර මම ගන්නම්. මේ 2015 ඉඳන් අයවැයවල ගෙනාපු යෝජනාම මේ අයවැය ගෙනල්ලා තියෙනවා. දැන් 2017 අයවැය යෝජනා 101 උසස් පෙළ හොඳ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට හාවර්ඩ් ඩොක්ටරඩා ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ලබා දීම මේකම 2019ටත් ගේනවා. මේ ලැබෙන 14 දෙනාටයි. හැබැයි 2017 මේක අයි 2019ටම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි සිසුන් 15 දහයකට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා එක් සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දෙනවා. මේක 2017 යෝජනා අංක 117 තියෙනවා. මේකම 2019 ආවැයිදිත් අලුත් යෝජනාවක් ලෙස 107 තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම 2017 ආවැය යෝජනා 159, ඒ වගේම සමාන ආයෝජන 170 ඇමරිකන් ඩොලර් 500 ඉක්මන ආයෝජන ගෙන ආය සඳහා 5 වසරක බහු පිවිසුම් වීසා නිකුත් කරනවා. මේක 2017 ආයෝජන ගෙනාවා. කිසිම ආයෝජකෙක් ආවේ නැහැ. ඒ නිසා දැන් ඊතනිනු පල්ලෙහාට වැටිලා දැන් කියනවා ඇමරිකන් ඩොලර් 4ක නිවසක් මිලදී ගන්න කෙනෙකුට වසර 3ක නේවාසික වීසා දෙනවා කියලා. මේ ආයෝජකෙනු ගේන්න ආකර්ෂණීය යෝජනා ගෙනල්ලා තියෙනවා, සාර්ථක වෙලා නැහැ. මෙතන තියෙනවා ඒ වගේ පිටු 6ක යෝජනා. මට මේව එකින් එකට කියන්න බෑ. මේව මම මේක සභාගත කරනවා. යෝජනා තිබුණා පහුගිය අවුරුදු කාලෙම, මේව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේව එකින් එක ගැන කතා කරන්න ගියොත් කාලය ගත වෙනවා. ඒ වගේම කැසිනෝ සඳහා බදු මුදල් වැඩි කරපු එක ගැන අපි අගය කරනවා. ඒක හොඳයි. හැබැයි කැසිනෝ වලට වඩා භයානක තත්ත්වයක් මේ රටේ තියෙනවා. ඒ තමයි පසුගිය 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ රටේ ඇතිලා තියෙන කුඩු නිසා ඇති වෙලා තියෙන තත්ත්වය. ආණ්ඩුවේ ඇමතිගොල්ලෝ කියනවා ආණ්ඩුවේ ඉන්නවයි කියලා කුඩු ගහන ඇමතිගොල්ලෝ. අපි දන්න ඒක. නමුත් ඒ එතුමා කියන්නේ යම් කිසි සාක්ෂියක් එක්ක. එතුමා ඒක නැහැ කිව්වේ නෑ. ඒ නිසා කුඩු පාර්ලිමේන්තුව ඇතුළේ නෙමෙයි ගම්බදත් ගිහින් ගියාම පාසල් වල ඉඳන් මේ කුඩු මොන තත්ත්වයට දරුවපත් වෙලා තියෙනවා. කොහොමද මේක ඇති වුනේ? මේ රටේ පාතාලය 2015 පස්සේ මේ එළියට ඇවිල්ලා අද ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ආරක්ෂාව යටතේ ඔවුන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඒ ක්‍රියාත්මක වෙනකොට ඔවුන්ට මුදල් වුවමනා නිසා මේ කුඩු ව්‍යාපාරයේ බරපතල ලෙස අද යනවා. මේක රටේ ජනාධිපතිවරයා විසින් කරන ප්‍රකාශත් එක බලපුවා. මේ යහපාලනේ එකම කණ්ඩායමේ දේවල් දිහා බලන්න ඕනි. මේක රටේ ජනතාව තේරුම් ගන්න
විනාඩියක් කාලයක් ගරු මන්ත්‍රීතුමා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමිය ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාගේ කාල සීමාව මට ගන්න කියලා කිව්වා. එතුමා පෙත්සංකාරක සභාවේ ඉන්නේ.
හොඳයි.
ඒ වගේම ගරු මුලස්සන මන්ත්‍රීතුමියනි, මේ යහපාලන ආණ්ඩුව බලයට එනකොට කිව්වේ රාජපක්ෂ ණය නිසා රට ආගාධයට වැටලා ඒක ගොඩ ගන්න බලය දෙන්න කියලා. ආණ්ඩුවේ ආර්ථික ඔස්ථාරල රට ගොඩනගී ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා රටේ ජනතාව හිතල තමයි එදා ඡන්දි දුන්නේ. හැබැයි මේ ආණ්ඩුව යටතේ මේ රට බරපතල ආර්ථික ආඝාතයකට වැටලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික වැඩපිළිවෙල. ඒ වගේම මහ බැංකු හොරකම. අපි දැක්කා පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇමතිගොල්ලම කියනවා, විජේදාස රාජපක්ෂ මැතිතුමාම ප්‍රකාශයක් කරලා කිව්වා මහ බැංකුවේ හොරකමට සම්බන්ධ මිනිසුන් අල්ලන්න කිසිම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවේ නැහැ කියලා. ජනාධිපතිවරයා විසින් මහ බැංකු හොරකම ගැන ජනාධිපති කොමිසමක් පත් කළා. මුළු රටට මේ හොරකම ගැන කියලා තියෙනවා. මේ හොරකමේ මේ මහ බැංකු හොරකමට සම්බන්ධ ඒකට මුදල් ගත්තා මේ ආණ්ඩුවේ ඉස්සරහා පේලිවල වාඩි වෙලා ඉන්නවා. පසුපෙළ මන්ත්‍රීවරු වේවල ඉන්නවා. මේ මා හොරකමත් එක්කම මේ රටේ ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා. ඉතින් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාපු ණය වලින් කරපු වැඩ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා කතා කරා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3 තුල මේ රටේ ජනතාවට තේරෙන්නේ වැඩක් කරලා නැහැ. ඒ නිසා 2018 තුල ඉතිහාසයේ වැඩිම රුපියල් අවප්‍රමාණය වීම වාර්තා වුණා. රුපියල් 152.85 සිට රුපියල් 184.77 දක්වා රුපියල් 31.85, ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 20.8% අවප්‍රමාණ වෙලා තියෙනවා. රාජපක්ෂ ණය ගැන කෑ ගහන මේ ආණ්ඩුව පසුගිය අවුරුදු 4 තුර රාජ්‍ය ණය බර රුපියල් මිලියන 7 සිට රුපියල් මිලියන 12 දක්වා වැඩි වෙලා තියෙනවා. පොලි අනුපාත 55%කින් වැඩි වෙලා තියෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ණය අනුපාතය 71 සිට 90 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ අවුරුදු 3 තුර දැන් මේ අය කියන බොහෝ අය උත්සාහ කරා පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා ඒ දින 51 තුල මේ ආර්ථික පසුබෑමකට ලක් වුණා කියලා. මේ දින 51කින් රටේ ආර්ථිකය කඩමටන්න පුළුවන් නම් අවුරුදු 3 තුල මේගොල්ලන් මේ පාලනය කරපු විදිහට රට සුරපුරයක් කරන්න ඕනේ කියපු දේවල් එක්ක. ඒ නිසා එවැනි තත්ත්වයක් නෙමෙයි මේක අසාර්ථක මූල්‍ය කල්පනාකාරය හා හොරකම් නිසා මේ රට ආර්ථික මාසයෙන් විශාල අහිනියකට පත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කිව්වා හයවන පරක්කම් බහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළ එතුමා කියලා. එහෙම කියපු අගමැතිතුමා බලයට ඇවිල්ලා මුලින්ම කරේ මොකද්ද? සහල් වලින් රට ස්වයංපෝෂිත වෙලා තිබිලා සහල් අතිරික්තයක් තියෙනවා කියලා ගබඩා කරන්න තැන් තැනේ කියලා මත්තල ගුවන්තොටුපළට ගිහිල්ලා වී ගබඩා කරේ. මේ දිවුලපිටිය ආසනයේ ඉන්දික මන්ත්‍රීතුමා දන්නවා අපේ කාල සීමාවේ හදපු ගබඩාවල් තියෙනවා. නයිවල රේයන්කොට තියෙනවා ගබඩාවල්. වීගෙනල්ල ඒ ගබඩා කරන්න නැතුව අර විශාල ආයෝජනයක් කරලා හදපු මත්තල ගුවන්තොටුපළේ ගිහිල්ලා වී ගබඩා කරා. ඔන්න මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය දර්ශනයේ වැඩපිළිවෙලක් නැහැ කියන එකට හොඳම උදාහරණ ඒක. ඊළඟට නැවත වතාවක් ඒ ගුවන්තොටුපළ නවීකරණය කරන්න විශාල මුදලක් වැය කරන්න සිද්ධ වුණා. මේ මුදල් අපරාධ නාශිකරණය වුණා. අපිට මතකයි පෞගිය රජ කාලේ කරනකොට පෝට් සිටි එක අනිවාර්යයෙන්ම නවත්තනවායි කියලා අග්‍රාමාත්‍යතුමා කිව්වා. අද උත්සවශ්‍රීයෙන් අද වැඩපටන් අරන් යනවා. මෙව්වා ඒ කාලේ ආරම්භ කරපු හොඳ දේවල්. ඒ නවත්තපු කාල සීමාවේ පාඩුව ඒකත් දරන් වෙලා තියෙන මේ රටේ බදු ගෙවන ජනතාවට. අද ඉතාමත් හොඳ යෝජනා ගේනවා. දැන් මම දැක්ක අර තරුණයන්ට අලුතෙන් කසාද බල හෝම් ස්විට් හෝම් කියන එකයි අර පිටරට කීකේද කාන් අයට ලක්ෂ 100 ගානේ ණය දෙන වැඩසටහනක් කඩුපුලියට. යෝජනාවල් හොඳයි. නමුත් මෙවුවා ප්‍රායෝගික තත්ත්වය ගැන කල්පනා කරන්න ඕනි. මුදලක් ණයට ගත්තයින් පස්සේ ඒ ණය මුදල ගෙවන්න ඔවුන්ගේ හැකියාව හොයන්න බැංකු කටයුතු කරනවා. ඒක හොයනකොට ඔවුන්ට ආර්ථික ශක්තියක් නැත්නම් කසාද බැඳයි කියන පළියට ණයක් ගන්න හම්බෙන්නේ නැහැ කාටවත්. එතකොට ඒක ගෙවා ගන්න ඔවුන්ට රැකියාවල් තියෙන්න ඕනේ. අද රැකියාවල් උත්පාදනය කරන වැඩපිළිවෙලක් නැහැ. රැකියාවල් නැති වුණාම අන්තිමට බැංකුවලට ගියාම මෙව කරන වැඩ නෙමෙයි. ඒකයි මම කිව්වේ අංක වලින් පෙන්නලා අයවැයක් ඉදිරිපත් කරාට මේකත් අර වෝක්ෂගන් සිහිනය වගේම සිහිනයක් බවට පත් වෙනවා. ඒ වගේම අද සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුළ මම මේක පෞද්ගලිකව මුහුණ දීපු කෙනෙක්. මේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමිව තියෙන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් දූෂණය හා වංචාව පිළිබඳව 89 වෙනි ස්ථානය. 2014 දී අපේ රට තිබුණේ 85 වෙනි ස්ථානයේ. ඒ වගේම දූෂණය වංචාව නවත්තනවායි කියලා බලයට ආපු ආණ්ඩුව 89 වෙනි තැනට ගෙනල්ලා තියෙනවා. ආණ්ඩුව නිකන් නෙමෙයි සෞඛ්‍යෙන් මේ මිනිස්සු අසරණ වුණාම බෙහෙතක් ගන්න ගියාම විශේෂයෙන්ම පිළිකා රෝගීන් සඳහා දෙන බෙහෙතෙන් පවා දූෂණය කරන තත්ත්වයට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒකට අදාළ ලියකියුලි මම මෙතන සභාගත කරන වෙලා නැති හින්දා මම ගොඩක් කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ. පසුගිය වසර තුල පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංගමේ වෛද්‍යවරු මෙම රුසියානු බෙහෙත් පිළිබඳව විරෝධය පළ කළා තියෙද්දි ඒ ගැන සලකන්නේ නැතුව නැවත වතාවක් මේ ආණ්ඩුව බලයට පත් වුණායි පස්සේ මේ මෑත කාලයේදී ඒ බෙහෙත් එක නැවත ලබා දෙන්න පිළිකා රෝගීන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මේ තත්ත්වය හොයලා බලන්න කියලා. අද මේ අයවැය ඉදිරිපත් කරනකොට මුදල් අමාත්‍යතුමා කියන්නේ අපිට පොඩි සැකයක් තියෙනවා. මොකද හිටපු මුදල් ඇමැතිතුමා වර්තමාන විදුලි බල ඇමැති රවි කරුණාමහේක ඇමැතිතුමා පෞගිය දවසේ කියලා තිබ්බා සුරුට්ටු උරුමෙන් පමණක් සාර්ථක මුදල් ඇමැතිවීමට නොහැකි කියලා. ඉතින් මේ අයවැය පිළිබඳවත් අපිට කියන්න තියෙන එකමයි අද රටේ මූල්‍ය ආයතන කඩන් වැටෙමින් යනවා. ETI ආයතනේ හොඳම උදාහරණයක්. අහිංසක මිනිස්සු හම්බ කරලා ආයෝජනය කරලා අද ඉතාමත්ම
තව විනාඩි දෙකක් කාලයක් තියෙන ගරු මන්ත්‍රීතුමා
පත් වෙලා තියෙනවා මුලසන මන්ත්‍රීතුමියනේ. ඒ වගේම විගඩ සනස ඒ ආයතනේ විශාල මුදල් වංචාවක් කරලා තියෙනවා. මේ ගැන පරීක්ෂණ කරන්න රජයේ මැදිහත් වෙලා පළාත් සභාවත් එක්ක සම්බන්ධ වෙලා, මොකද පළාත් සභාවල තමයි සම්පකර සමිති ලියාපදිංචි වෙන්නේ, ඒ සම්බන්ධව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනේ අද උපාධිධාරීන් සඳහා මේ ආණ්ඩුව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. පිටරට ඉගෙන ගන්න යන්න දරුවෝ 14 දෙනෙකුට හොඳයි, ඒ මුදල් දෙන එක හොඳයි. හැබැයි මේ විශ්වවිද්‍යාලයේ ඇතුළ වෙන 30,000 තව 10,000ක් වැඩි කරන්න යම් කිසි මුදලක් වෙන් කරලා ඒ දරුවන්ට තව මේ විශ්වවිද්‍යාල පත්තරිය පුළුල් කරලා දෙන්න පුළුවන් නම් වඩා ප්‍රයෝජනවත්. ඒක මේ රටේ තරුණයන් වෙනුවෙන් කරන හොඳ දෙයක්. ඒ වගේම මම දැක්ක පහුගිය දවසක හිරු මට මතක හැටියට අත්තනගල්ලේ තරුෂිකා පෙරේරා දියණියම උපතින්ම ආබාධිත දියණියක්. එතුමිය පසුගිය කාලේ අධ්‍යාපනය ලැබනකොට නොයෙකුත් බාධක තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා සුමාන්ත දවස් දෙකක් ඇම්බියුලන්ස් එක දුන්නා ඒ දරුවාට ඉස්කෝලේ යන්න. ඒ දරුවා අද විශ්වවිද්‍යාලයට සමත් වෙලා යාපනයට ගිහින් විශ්වවිද්‍යාලයට යොමු වෙලා තියෙනවා. ඒ දරුවාගේ දෙමව්පියෝ මේ දරුවාගේ තත්ත්වය කියලා ඉල්ලීමක් කරලා තිබුණා. අපි දැක්ක උසස් අධ්‍යාපන ඇමතිතුමා මැදිහත් වීමක් කර වෙලා තිබ්බා වෙලා ඒ දරුවට කැලණිය විශ්වවිද්‍යාලයේ අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් මේ වෙනකන් නිලධාරීන්ගේ හොඳ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ පිළිබඳවත් ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න ලකුණු වලට නෙමේ මනුස්සත්වය පිළිබඳව සලකලා ඒ වගේ දරුවන්ට යම් සහන වැඩපිළිවෙලක් මේ වැඩපිළිවෙලක් ලබා කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී මා කරනවා.
දැන් අවසන් කරන ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමිය. ගම්පෙරළිය කියලා ආණ්ඩුව ලොකු සද්ද දාලා පහුගිය අවුරුදු 4 කාලය තුර මේ රටට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ නැහැ. අද රජය පළාත් සභා පළාත් පාලන ආයතනය පිළිබඳව අවධානය මේ අයවැයෙන් යොමු කරලා නැහැ. මේ
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා කාලය ගොඩක් ගත්තා.
පසුගිය කාලේ මහින්ද චින්තන වැඩසටහන තුලින් එකට යන වැඩපිළිවෙලක් රටේ තිබුණා. එදා අපි මහමැතිවරු හැටියට මධ්‍යම රජයත් එක්ක සම්බන්ධීකරණය කෙරුවා. මධ්‍යම රජය හැදුවා මහින්ද චින්තන යටතේ පස් අවුරුදු සැලැස්ම පළාත් සභා නිලධාරීන්.
ඔව් දැන් අවසන් කරන ගරු
මන්ත්‍රීතුමිය
කාලය මදි වෙනවා. දැන්
ඒ වැඩපිළිවෙලක් හැදුවා. ඒ නිසා මහින්ද චින්තනය තුල හොඳ ආර්ථික ප්‍රතිලාභ ශක්තියක් රට තුල ක්‍රියාත්මක වුණා. අද එවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා මේ අයවැය තුලින් තවත් වතාවක් මිනිසුන්ව රවට්ටන තත්යකට මේ ආණ්ඩුව පත් කරලා තියෙනවා කියමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විජේ කලා මහේශ්වර නැමැතුමිය විනාඩි 15ක් තියෙනවා ඔබතුමිය.
නෑ මට විනාඩි 20.
නෑ සියලු දෙනාගේම කාලය අඩු කරලා තියෙන්නේ.
ඒක වැඩිපුර දීලා තිනවා.
විනාඩි 15යි.
ෂට් අප්. මේ සභෙకి තලමෙදාංගම් කවරව උරුපිනේරවර්ගලේ பெரவுசலவத்திட்ட மீதான இரண்டாம் நாள் விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்காக நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். யுத்தத்தால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மக்களின் அன்றாட பிரச்சனைகளை பலவற்றுக்கு தீர்வு காணும் வகையில் அரசாங்கத்தின் பெரவு செலவு திட்டம் அமைந்துள்ளது. யுத்த பாதிப்புக்குள்ளான வடக்கு கிழக்கைச் சேர்ந்த மக்கள் தமது வாழ்வாதாரத்தை கட்டியெழுப்ப தொடர்ச்சியாக போராடி வரும் நிலைமை காணப்படுகின்றது. இந்த நிலையில் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்கே தலைமையிலான அரசாங்கம் இதனை நன்கு உணர்ந்து வரவு செலவு திட்டத்தில் பல்வேறு யோசனைகளை உள்வாங்கியுள்ளமை வரவேற்கத்தக்க செயற்பாடாகும். யுத்தத்தில் உயிர்களையும் உடைமைகளையும் இழந்த வடக்கு கிழக்கு மக்கள் பல்வேறு துன்பங்களை அனுபவித்து வருகின்றனர். இவ்வாறு யுத்த பாதிப்புக்குள்ளான வடக்கு கிழக்கு மாகாணங்கள் விசேட திட்டத்தின் கீழ் அபிவிருத்தி செய்யப்பட வேண்டியது இன்றியமையாததாகும். இதனை உணர்ந்து கடந்த 4 வருட காலமாக அரசாங்கம் செயற்பட்டு வருகின்றது. வடக்கு கிழக்கை பொறுத்தவரையில் யுத்தத்தினால் வீடு வாசல்கள் நிர்மூலமாக்கப்பட்டன. இதன் காரணமாக இன்னமும் 165,000 வீடுகள் அமைக்க வேண்டியுள்ளது. நல்லாட்சி அரசாங்கம் பதவியேற்றதை அடுத்து இதற்கான முயற்சிகள் எடுக்கப்பட்ட போதிலும் இதுவரை வீடமைப்பு பணியினை பூர்த்தி செய்ய முடியவில்லை. இதனை முன்னிட்டு இந்த வரவு செலவு திட்டத்தில் வடக்கு கிழக்கு மாகாணங்களில் 15,000 செங்கற்களிலான வீடுகளை நிர்மாணிப்பதற்கு நிதி ஒதுக்கப்பட்டுள்ளது. இதற்காக ஏற்கனவே 4,500 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ள நிலையில் வரவு செலவு திட்டத்தில் 5,500 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. இந்த ஒதுக்கீட்டுக்காக நிதியமைச்சருக்கு நான் நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். நல்லாட்சி அரசாங்கம் பதவியேற்றதை அடுத்து 50,000 வீடுகளை அமைப்பதற்கு தீர்மானிக்கப்பட்டது. பொறுத்து வீடுகளை அமைப்பதற்கு எதிர்ப்பு தெரிவிக்கப்பட்டது. இதனை அடுத்து பின்னர் கல்வீடுகளை அமைக்கவும் திட்டமிடப்பட்டுள்ளது. அமைச்சரவை அங்கீகாரம் பல தடவை பெறப்பட்டும் அந்த முயற்சி கைகூடவில்லை. இந்நிலையில் தற்போதாவது இந்த வீடுகளை அமைக்க துரித கதியில் நடவடிக்கை எடுக்க வேண்டியது அவசியமானதாகும். யுத்த பாதிப்புக்குள்ளான தமிழ் மக்கள் தொடர்ந்தும் துன்பங்களை அனுபவிக்க முடியாது. வடக்கு கிழக்கை பொறுத்தவரையில் யுத்தத்தால் 50,000 மேற்பட்டவர்கள் மாற்றுத்திறனாளிகளாக்கப்பட்டுள்ளனர். இவர்கள் தமது வாழ்வாதாரத்தை முன்னெடுப்பதில் பெரும் கஷ்டங்களை அனுபவித்து வருகின்றனர். எமது அரசாங்க காலத்தில் மாற்றுத்திறனாளிகளுக்கு 3,000 ரூபாய் கொடுப்பனவு மாதாந்தம் வழங்கப்பட்டு வந்தது. அந்த கொடுப்பனவு வரசொலவு திட்டத்தில் 5,000 ரூபாயாக அதிகரிக்கப்பட்டுள்ளது. அத்துடன் இந்த கொடுப்பனவுக்காக 72,000 பேரை உள்வாங்குவதற்காக 4,320 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. இது வரவேற்கத்தக்க செயற்பாடாகும். வடக்கு கிழக்கில் மாற்றுத்திறனாளிகள் பெரும் கஷ்டங்களை அனுபவித்து வருகின்றனர். அவர்களை சமூகம் புறக்கணிக்கும் நிலைமை காணப்படுகின்றது. எனவே மாற்றுத்திறனாளிகளுக்கு நிதியுதவியை அதிகரித்ததுடன் பயனாளிகளின் எண்ணிக்கையை அதிகரித்தமைக்காக நிதியமைச்சருக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். யுத்தத்தினால் வடக்கு கிழக்கில் கைத்தொழில் முட்டாக பாதிக்கப்பட்டிருந்தது. தொழிற்சாலைகள் சேதமாக்கப்பட்டிருந்தன. தற்போது கூட யுத்த பாதிப்புக்குள்ளான தொழிற்சாலைகள் இன்னமும் மீள திறக்கப்படாத நிலைமை அங்கு காணப்படுகின்றது. இந்த நிலையை கருத்தில் கொண்டு கைத்தொழில் அபிவிருத்தி சபையின் கீழ் காங்கேசந்துறை, மாந்தை கிழக்கு, பரந்தன், கொண்டச்சி, கிண்ணியா, சம்மாந்துறை மற்றும் திருவோணமலையில் கைத்தொழில் பேட்டைகளை உருவாக்குவதற்கான யோசனைகளும் வரவு செலவு திட்டத்தில் முன்மொழியப்பட்டுள்ளது. இதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டியது அவசியமாகும். கைத்தொழில் பேட்டைகளை ஆரம்பிப்பதன் மூலமே வடக்கு கிழக்கு மாகாணங்களில் வேலை வாய்ப்புகளை அதிகரிக்க முடியும். எனவே இந்த கைத்தொழில் பேட்டைகளை இந்த வருடத்துக்குள் ஆரம்பிக்க முழு முயற்சி எடுக்கப்பட வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். யுத்தத்தினால் வடக்கில் பொது கட்டடங்களும் அழிவடைந்ததுடன் சேதமாக்கப்பட்டன. நல்லாட்சி அரசாங்கமானது பல்வேறு புனரமைப்பு நடவடிக்கைகளை மேற்கொண்டுள்ளது. தொடர்ந்தும் அதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்டு வருகின்றன. இந்த வரவு செலவு திட்டத்திலும் யாழ்ப்பாணத்தில் யுத்தத்தில் அழிவடைந்த பழைய நகர மண்டபத்தை மீளமைப்பதற்கு 700 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கப்பட்டிருக்கின்றது. இந்த நடவடிக்கை குடாநாட்டு தமிழ் மக்களை பொறுத்தவரையில் பெரும் வரப்பிரசாதமாகும். இதே போன்றே கல்முனை, சம்மாந்துறை, வாழைச்சேனை மற்றும் தலைமன்னர் நகர அபிவிருத்தி திட்டங்களுக்கு மேலும் ஒத்துழைப்பு வழங்கப்படும் என்று வரவு செலவு திட்டத்தில் குறிப்பிடப்பட்டுள்ளது. உண்மையிலேயே யுத்த பாதிப்புக்குள்ளான இந்த பகுதிகளில் நகர அபிவிருத்தி திட்டங்கள் துரிதகதியில் முன்னெடுக்கப்பட வேண்டியது அவசியமாக உள்ளது. இதற்கு தற்போது நடவடிக்கை எடுக்கப்பட்டுள்ளமை பாராட்டத்தக்கதாகும். வடக்கு கிழக்கில் யுத்த பாதிப்புக்குள்ளான மக்களின் வாழ்வாதாரத்தை கட்டியெழுப்புவதுடன் அவர்களின் பிரச்சனைகளுக்கு தீர்வு காணப்பட வேண்டும். அத்துடன் யுத்த பாதிப்புக்குள்ளான மக்களுக்கு நீதி வழங்கப்பட வேண்டும். இதன் மூலமே நல்லிணக்கத்தை ஏற்படுத்த முடியும். இதனை நோக்காக கொண்டு வரசொலவு திட்டத்தில் பல்வேறு யோசனைகள் உள்ளடக்கப்பட்டுள்ளன. வடமாகாணத்தின் பொருளாதார அபிவிருத்திக்கான வேலை திட்டமானது அனைத்து பங்குதாரர் மற்றும் இலங்கை மத்திய வங்கியின் பங்கு பெற்றுதலுடனும் ஆரம்பிக்கப்படும் என்று வரசொலவு திட்டத்தில் தெரிவிக்கப்பட்டுள்ளது. வடக்கு கிழக்கு பகுதிகளில் அரசாங்கம் எடுக்கும் முயற்சிகள் நிலைபெற்று தன்மையை உறுதி செய்வதற்கும் நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கும் அவசியமானவையாகும். இந்த நோக்கத்திற்காக பிரதமரின் அலுவலகத்தில் இயங்கும் நல்லிணக்க பொறிமுறை ஒருங்கிணைப்பு செயலகத்தின் மூலம் விழிப்புணர்வு மற்றும் தெளிவுபடுத்தல் நிகழ்ச்சிக்காக 200 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. இதுவும் பாராட்டத்தக்க செயற்பாடாகும். அரசாங்கமானது பொறுப்பு கூறும் விடயத்தில் அக்கறை செலுத்த வேண்டியுள்ளது. இதன் ஓராங்கமாக நட்டகிட்டு அலுவலக சட்ட மூலமானது பாராளுமன்றத்தில் அங்கீகரிக்கப்பட்டுள்ளது. இதற்கான காரியாலயத்திற்கு அவசியமான ஆளணி மற்றும் உரிய வளங்கள் போதுமான அளவு பெற்றுக் கொடுக்கப்படும் என்றும் வரவு செலவு திட்டத்தில் குறிப்பிடப்பட்டுள்ளது. இதனை விட காணாமல் போனோர் அலுவலகத்துக்கு போதுமான வளங்களை பெற்றுக் கொடுக்கவும் காணாமல் போனோரின் குடும்பங்களுக்கு உதவிகள் வழங்கவும் நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. காணாமல் போனோரது பிரச்சனைகளை தீர்க்கப்படும் வரையில் காணாமல் போனோரது குடும்பங்களுக்கு மாதாந்தம் 6,000 ரூபாய் கொடுப்பனவு வழங்கவும் முன்னுரிமை அளிக்கப்படும் என்று வரவு செலவு திட்டத்தில் யோசனைகள் முன்வைக்கப்பட்டுள்ளது. இது வரவேற்கத்தக்க விடயமாகும். யுத்தம் முடிவடைந்து 10 வருடங்கள் ஆகிவிட்ட போதிலும் காணாமல் போனோர் பிரச்சனைக்கு இன்னமும் தீர்வு காணப்படவில்லை. இதனால் காணாமல் போனோரது உறவினர்கள் தொடர்ச்சியான போராட்டங்களில் ஈடுபட்டு வருகின்றனர். அவர்கள் தமது உறவுகளுக்கு நெருக்கடி குறித்து அறிய விரும்புகின்றனர். இதனால் தான் போராடுகின்றனர். இந்த நிலையில் அரசாங்கமானது காணாமல் போனோர் தொடர்பில் ஆராய்வதற்கு ஆணைக்குழுவை அமைத்து தற்போது அதன் இடைக்கால யோசனைக்கு அமைய காணாமல் போனோரது பிரச்சனைக்கு தீர்வு காணும் வரை அந்த குடும்பங்களுக்கு 6,000 ரூபாய் கொடுப்பனவு வழங்க நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. இவ்வாறு நடவடிக்கைகள் எடுக்கப்படுவதுடன் அவர்களது பிரச்சனைக்கு தீர்வு காணவும் அரசாங்கம் முயற்சிக்க வேண்டியது அவசியமாக உள்ளது. வடக்கு கிழக்கு மாகாணங்களின் அபிவிருத்தியினை துரிதப்படுத்தும் முகமாக 2 வருட காலப்பகுதியில் 5,000 மில்லியன் முதலீட்டில் துரித அபிவிருத்திக்காக பனை நிதியம் உருவாக்கப்படும். இதற்கு பங்களிப்பு செய்யுமாறு நலன் விரும்பிகள், கொடை வழங்குநர்கள், விசேடமாக புலன்பெயர்ந்து வாழ்வோர் ஆகியோரிடம் அழைப்பு விடுப்பதாக வரவு செலவு திட்டத்தில் தெரிவிக்கப்படுகின்றது. திரசேரியினால் நிர்வகிக்கப்படும் இந்த நிதியானது யுத்தத்தினால் பாதிக்கப்பட்ட பிரதேசங்களில் அபிவிருத்தி நடவடிக்கைகளுக்கு மாவட்ட அரசாங்க அதிபர் ஊடாக பயன்படுத்தப்படும். இந்நிதியானது மதுபானம் மற்றும் போதைப் பொருள் பாவனை, இளைஞர் வேலையின்மை போன்ற பிரச்சனைகளுக்கு தீர்ப்பதற்கும் சிவில் சமூக உளவள நிகழ்ச்சி திட்டங்களுக்கு ஆதரவளிப்பதற்கும் பயன்படுத்தப்படும் என்று தெரிவிக்கப்பட்டுள்ளது. இந்நிதியம் உருவாக்கப்படுவதற்கான யோசனை வரவேற்கத்தக்கதாகும். ஏனெனில் வடக்கு கிழக்கு பொறுத்தவரையில் போதைப் பொருள் பாவனை என்பது திட்டமிட்ட வகையில் அதிகரித்து செய்யப்பட்டுள்ளது. வேலையில்லா பிரச்சனையும் அதிகரித்து காணப்படுகின்றன. இவற்றுக்கு தீர்வை ஏற்படுத்த தக்க வகையில் நிதியம் செயற்பட வேண்டும். இதற்கான பங்களிப்பை செய்யுமாறு புலம்பெயர்ந்து வாழ்வோரிடம் கோரிக்கை விடுக்கப்பட்டிருக்கின்றது. புலம்பெயர்ந்து வாழும் தமிழ் மக்கள் இத்தகைய நிதியத்திற்கு உதவிகளை வழங்குவதற்கு தயாராகவே உள்ளனர். ஆனால் அவ்வாறு உதவிகளை பெற வேண்டுமானால் புலம்பெயர்ந்த மக்களின் நம்பிக்கையை கட்டியெழுப்ப வேண்டியுள்ளது. அதற்கான நடவடிக்கைகளும் எடுக்கப்பட வேண்டும். வடமாகாணத்தில் கள்ளு போத்தலில் அடைத்தல் மற்றும் கருப்பட்டி உற்பத்தியினை கைத்தொழில் உற்பத்திகளாக உருவாக்குவதற்காக ஒருங்கிணைந்த கருத்திட்டம் ஒன்று கூட்டுறவு சங்கங்களின் ஒத்துழைப்புடன் வடமாகாணத்தில் உருவாக்கப்படும் என்று விவசாயிகள் மற்றும் சந்தைகளுக்கிடையிலான மிகவும் வினைத்திறன் மிக்க வர்த்தக இணைப்புகளுக்கு வசதி அளிப்பதற்காக மத்திய பொருளாதார மையம் ஒன்று இணைக்கப்பட்ட 10 துணை பொருளாதார நிலையங்கள் வடமாகாணத்தில் ஸ்தாபிக்கப்படும் என்ற அறிவிப்பு வரவேற்கத்தக்கதாகும். இதே போன்றே வடக்கு மற்றும் கிழக்கில் பகுதி அளவு நிர்மாணிக்கப்பட்ட அல்லது அழிவுற்ற வீடுகளை நிர்மாணிப்பதற்கு ஒத்துழைப்பு வழங்கும் வகையில் நீர் மற்றும் மின்சாரம் போன்ற வசதிகளை வழங்கும் மூலமாக 2,000,000,000 ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. யுத்தத்தினால் பாதிப்புக்குள்ளான இந்த மக்களுக்கு வீடுகளை நிர்மாணிக்க உரிய நிதி ஒதுக்கீடுகள் வழங்கப்பட வேண்டியது அவசியமானதாகும். வடக்கு கிழக்கில் திருவோணமலை, அம்பாறை, மட்டக்களப்பு, யாழ்ப்பாணம், முல்லைத்தீவு, கிளிநொச்சி, வவுனியா, மென்னர் ஆகிய மாவட்டங்களில் வறட்சியால் பாதிக்கப்பட்ட பெண்களுக்கு வழங்கப்பட்ட கடன்களில் 3 மாத நிலுவையை விலக்களிப்பதற்கு எடுத்த தீர்மானமும் பாராட்டத்தக்கதாகும். விவசாயத்துறையில் அறுவடையின் பின்னரான களஞ்சிய வசதிகளை ஏற்படுத்துவது அவசியமானதாகும். நவீன தொழில்நுட்பத்துடன் கூடிய வசதிகளை கொண்ட களஞ்சிய சாலைகள் யாழ்ப்பாணம் உட்பட கட்டுநாயக்க, எம்பிலிப்பிட்டிய, கெப்பிட்டிப்பல ஆகிய பகுதிகளில் அமைக்கப்படும் என்று யோசனைகள் முன்வைக்கப்பட்டுள்ளது. யாழ்ப்பாணத்தில் இத்தகைய களஞ்சிய சாலை அமைக்கப்படுவது இன்றியமையாததாகும். தேசிய ரீதியாகவும் பல்வேறு முன்னேற்றகரமான திட்டங்களுக்கு நிதியொதுக்கீடுகள் மேற்கொள்ளப்பட்டுள்ளன. சிறுநீரக நோயினால் பாதிக்கப்பட்டவர்களில் மேலும் 5,000 நோயாளர்கள் உள்வாங்கும் வகையில் மாதாந்தம் 5,000 ரூபாய் வழங்கும் திட்டம் வரவு செலவு திட்டத்தில் உள்ளடக்கப்பட்டிருக்கின்றது. இதே போன்றே அரசாங்க ஊழியர்களுக்கு 2,500 ரூபாய் விசேட கொடுப்பனவு வழங்குவதற்கு யோசனை முன்வைக்கப்பட்டுள்ளது. இதனை விட ஓய்வூதியம் பெறுபவர்களுக்கு 1,600 ரூபாய் அதிகரிப்பு வழங்கப்பட்டுள்ளது. தரம் ஒன்றைச் சேர்ந்த ஆசிரியர் ஒருவரின் மாதாந்த ஓய்வூதியம் 4,600 ரூபாயாலும் அதிகரிக்கப்பட்டுள்ளது. நாட்டின் விலைவாசி அதிகரிப்பு காரணமாக அரசாங்க ஊழியர்களின் பல்வேறு துன்பங்களை அனுபவித்து வந்தனர். இந்த நிலையில் இவர்களது சம்பளம், ஓய்வூதியம் என்பன அதிகரிக்கப்பட்டமைக்காக நிதியமைச்சருக்கு வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். அரசாங்க ஊழியர்களுக்கு 2,500 ரூபாய் விசேட கொடுப்பனவு வழங்கப்பட்ட போதிலும் அது ஜூலை மாதம் 1ஆம் தேதியிலிருந்து அமலுக்கு வரும் என்று தெரிவிக்கப்பட்டுள்ளது. இந்த கொடுப்பனவை ஜனவரி மாதம் முதல் வழங்கினால் அரசாங்க ஊழியர்களுக்கு அது பயனளிப்பதாக அமையும். இந்த விடயம் தொடர்பில் நிதியமைச்சர் கவனம் செலுத்த வேண்டும். இதேபோன்றே தனியார் துறையினரும் வருமான அதிகரிப்பின்றி திண்டாடி வருகின்றனர். இந்த விடயம் தொடர்பிலும் வரவு செலவு திட்டத்தில் யோசனைகள் பரிந்துரைக்கப்பட்டிருந்தால் அது சிறப்பாக அமைந்திருக்கும். நாட்டின் மலசலகூடம் இல்லாத வீடுகளுக்கு அவற்றை அமைத்துக் கொடுப்பதற்கும் வரவு செலவு திட்டத்தில் நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. வடக்கு கிழக்கு மாகாணங்களிலும் இந்த செயற்திட்டம் நடைமுறைப்படுத்தப்பட வேண்டும். மலையக தோட்ட தொழிலாளர்களுக்கு சம்பள கொடுப்பனவாக 1 நாளுக்கு 50 ரூபாய் வழங்கப்படும் என்றும் வரவு செலவு திட்டத்தின் மூலம் அதற்கான நடவடிக்கைகள் எடுக்கப்படும் என்றும் தெரிவிக்கப்பட்டிருந்தது. ஆனால் அந்த விடயம் இந்த திட்டத்தில் குறிப்பிடப்படவில்லை. மாறாக தோட்ட தொழிலாளர்களின் சம்பள பிரச்சனைகளை தீர்ப்பதற்கு தேயிலை சபையுடனான கலந்துரையாடல் மூலம் உடனடி தீர்வு பெற்றுக் கொடுக்கப்படும் என்றும் தெரிவிக்கப்பட்டுள்ளது. இந்த விடயம் தொடர்பில் உடனடி தீர்மானம் எடுத்து அந்த கொடுப்பனவை வழங்க வேண்டியது இன்றியமையாததாக உள்ளது. ஏனெனில் தோட்ட தொழிலாளர்கள் உரிய சம்பளம் இன்றி பெரும் கஷ்டங்களை அனுபவித்து வருகின்றனர். அவர்களுக்கு அடிப்படை சம்பளமாக 1,000 ரூபாயை வழங்குவதற்கு எதிர்காலத்திலாவது நடவடிக்கை எடுக்கப்பட வேண்டும். தமிழ் மொழி மூல ஆசிரியர் பயிற்சியினை ஊக்குவிப்பதற்கு தேசிய ஒருமைப்பாடு, அரச கர்ம மொழிகள், சமூக மேம்பாடு மற்றும் இந்து கலாச்சார அமைச்சுக்கு 400 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. இதன் மூலம் தமிழ் மொழி மூல ஆசிரியர்களுக்கு உரிய பயிற்சிகள் வழங்கப்பட்டு கல்வித்துறை முன்னேற்றம் அடைய வேண்டும். இதே போன்றே வடக்கு கிழக்கில் தமிழ் மொழி பேசும் பொலிஸ் உத்தியோகத்தர்களின் பற்றாக்குறை காணப்படுகின்றது. இதனால் தமிழ் பேசும் மக்கள் பெரும் கஷ்டங்களை அனுபவித்து வருகின்றனர். இவ்வாறான தமிழ் மொழி பேசும் பொலிஸ் உத்தியோகத்தர்களை நியமிப்பதற்கு அங்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். நாட்டில் நல்லிணக்கத்துக்கு வித்திடும் வகையிலும் யுத்த பாதிப்புக்குள்ளான வடக்கு கிழக்கு மக்களின் பல்வேறு பிரச்சனைகளுக்கு தீர்வு காணும் வகையிலும் வரவுசெலவு திட்டத்தில் யோசனைகள் முன்வைக்கப்பட்டுள்ளன. இதனை விட இன்னும் பல பிரச்சனைகள் அப்பகுதி மக்கள் சந்தித்து வருகின்றனர். எனவே எதிர்காலத்தில் இந்த பிரச்சனைகளுக்கு தீர்வு காணும் வகையில் அரசாங்கத்தின் செயற்திட்டங்கள் அமைய வேண்டும். 52 நாள் அரசியல் புரட்சி நாட்டில்
ஏற்பட்டிருக்கிறது.
அரசாங்கத்தால் சமர்ப்பித்திருக்க முடியும். ஆனாலும் அந்த நெருக்கடிகளை தாண்டி நிதியமைச்சர் சிறந்த வரவு செலவு திட்டத்தை சமர்ப்பித்தமைக்காக அவருக்கு பாராட்டை தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி. நன்றி.
ஸ்தூதி. இலங்கட்ட கரு காஞ்சன விஜயசேகர மந்திரிதுமா. வினாடி 8ක් කාලයක් තියෙනවා ගරු මන්ත්‍රී.
විනාඩි 9ක් තිබ්බා ගරු සභාපතිතුමනි. ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, අද දවසේ 2019 අයවැය වෙනුවෙන් කතා කරන්න ලැබීම පිළිබඳ සතුටු වෙනවා. විශේෂයෙන්ම අපිට මතකයි මේ ආණ්ඩුව බලයට පත් වෙන අවස්ථාවේ විශේෂයෙන් මේ රටේ මතයක් ගොඩනගන්න උත්සාහ කරා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් බලයට පත් වුණොත් තමයි මිනිස්සුන්ට අතට මුදල් එන ක්‍රම උපායන් බිහි වෙන්නේ කියලා. එනිසා එදා දවසේ බලයට පත් වෙන විට පොරොන්දු රාශියක් ඉදිරිපත් කරලා බලයට පත් වෙච්ච ආණ්ඩුව ඒ ලබා දීපු පොරොන්දු වලින් කීයක් ඉෂ්ට කරාද කියන එක මම හිතන්නේ අපිට වැඩිය මේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂි දන්නවා ඇති. දැන් පහුගිය අවුරුද්දේ අයවැය නව මුදල් අමාත්‍යවරයා හැටියට මංගල සමරවීර අමත්තුමා ඉදිරිපත් කරන වෙලාවේ එතුමා කිව්වා අපි මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට බිලිපිත්තක් අතර දීලා ඒ බිලිපිත්තෙන් තමන්ට ආර්ථිකය ගොඩනගා ගන්න හයියක් වෙන ආකාරයේ වටපිටාවක් ගොඩනගන්න කියලා. අපිට දැන් සැකයක් මතුවෙනවා එදා දවසේ ඇත්තටම දුන්නේ බිලිපිත්තක්ද නැත්නම් ලොකු මහා කඹයක්ද දුන්නේ කියලා. එදා දවසේ බිලිපිත්තක් දුන්නා නම් අද දවසේ නැවත වතාවක් 2018 අයවැය ඉදිරිපත් කරපු ඒ කාරණාම 2019 අයවැයේදීත් නැවතත් ඉදිරිපත් කරන්නත් ඒ වගේම 2018 ආර්ථිකයේ තිබුණු තැන ඉඳලා තව තවත් පල්ලෙහාට බහින්නත් මේ රටේ ආර්ථිකයට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ආකාරයේ ක්‍රමවේදයක් නම් ක්‍රියාත්මක කරේ. ඒ නිසා එදා දවසේ මේ ආණ්ඩුව බලයට පත් වෙලා මේ ක්‍රියාත්මක කරපු ආර්ථික ලේඛන ප්‍රතිපත්ති ප්‍රකාශන මේ සියලු දෙයින්ම අද මේ රටේ ණයබර රුපියල් බිලියන 5000කින් වැඩි කිරීම තමයි මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, අපි දන්නවා මේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ පහුගිය අවුරුදු පහේ ක්‍රියාවලිය දිහා හුඟක් කියලා ආර්ථිකය ගැන කතා කරද්දී කිව්වේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත්ත ණය පිළිබඳව. ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව එදා දවසේ 2005 ආණ්ඩුව බාර ගන්න වෙලාවේ මේ රටේ සමස්ත ණයබර රුපියල් බිලියන 2222යි. එතුමා අවුරුදු 9ක පාලන කාලය අවසන් කරලා යනකොට මේ රටේ සමස්ත ණයබර රුපියල් බිලියන 7391යි. අවුරුදු 9ක රුපියල් බිලියන 5000ක් අරගෙන එක පැත්තකින් තිබුණු අවුරුදු 30ක යුද්ධය අවසන් කරා. මේ රටේ මහා මාර්ග පද්ධතිය, ඒ වගේම ගුවන්තොටු පොළවල්, වරායවල් මේ සියලු දේ ඉදි කරලා රුපියල් බිලියන 5000ක් වියදම් කළා තමයි එතුමා මේ රටේ ආර්ථිකය දියුණු කරලා ගියේ. නමුත් මේ බලයට පත් වෙච්ච ආණ්ඩුව අද වෙන විට අවුරුදු 4යි. මේ අවුරුදු 4 වෙන විට රුපියල් බිලියන 7391 ඉඳලා මේ රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 12000 දක්වා වැඩි කරලා තියෙනවා. අවුරුදු 4කදී රුපියල් බිලියන 5000ක් වැඩි කරලා තියෙනවා. අවුරුද්දකට රුපියල් බිලියනකට වැඩි ණයක් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව පහුගිය කාලයේ බලයට පත් උනේ ආර්ථික ඔස්තාරලා කියලා බලයට පත් වෙච්ච සියලු දෙනා අද ණය ගෙවන්න ණය අරගෙන තියෙනවා. අද ණය නොඑක් ණය ක්‍රමවේද ගැන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ගරු මුලසනේ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මේ අයව ඇතුළෙත් එතුමන්ලා යෝජනා කරලා තියෙනවා ආදායම් වැඩි කරන මාර්ග පිළිබඳව. 2014 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව බාර දෙන වෙලාවේ මේ රටේ තිබුණේ සමස්ත බදු ආදායම කෝටි ලක්ෂයයි. ඒ කෝටි ලක්ෂය 2019 අවුරුද්ද වෙනකොට කෝටි ලක්ෂ 2 දක්වා වර්ධනයලා තියෙනවා. 100%කින් බදු ආදායම වැඩි කරගන්න යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවේ ලේඛනයේ තව අපූර්ව දෙයක් තියෙනවා. 2019 අවුරුද්ද වෙනුවෙන් ආදායම් මාර්ග හොයාගන්න රුපියල් මිලියන 18000ක් හොයාගන්න දාලා තිනවා 2016 වසරේ සිට සංශෝධනයේ නොවු ගාස්තු හා අය කිරීම සඳහා 15%කින් ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා කරලා තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමනි වෙන මොනවත් නෙමෙයි පහුගිය අවුරුදු තුනේ වැඩි කරන්න බැරි වෙච්ච හැම බද්දක්ම පහුගිය අවුරුදු තුන ඇතුලේ වැඩි කරන්න බැරි වෙච්ච හැම ගාස්තුවක්ම සංශෝධනය කරන්න බැරි වෙච්ච හැම ගාස්තුවක්ම මේ ක්‍රියාවලිය තුල රුපියල් මිලියන 18000ක් හොයා ගැනීම වෙනුවෙන් එකතු කරන්න වැඩි කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා නමුත් කනගාටුට කරුණ නම් අපි රාජ්‍යමත්තුමාගෙන් ඊයේ දවසේ ඇහුවා මේ වැඩි කරලා තියෙන බඩුවල ලේඛනේ මොකද්ද කියලා අඩුමතරමේ රාජ්‍ය මුදල් අමාත්‍යවරයා දන්නේ නැහැ තාමත් අයවැය දෙපාර්තමේන්තුව දන්නේ නැහැ මේ බදු මුදල් පැනවෙන්නේ ගාස්තු වැඩි කරන්නේ මොන වගේ දේවල් වලටද වැඩි වෙන්නේ කියලා මම කාලය වැඩි නැති නිසා ඉතා ඉක්මනින් මේ කරුණු කීපයක් කියාගෙන යනවා ගරු මන්ත්‍රීතුමියනි දැන් පහුගිය අවුරුද්දේ අයවැය මීට පෙර අවුරුදු තුනක අයවැය වලත් විවිධ යෝජනා ඉදිරිපත් කරලා තිබුණා අපි දැක්කා අධ්‍යාපනයේ වෙනුවෙන් තරුණ තරුණයන් වෙනුවෙන් ආකර්ෂණීය ප්‍රතිපත්ති මාලාවක් තිබුණා 2015 අවුරුද්දේ කිව්වා එදා දවසේ රැකියා දසලක්ෂය බිහි කරනවා කියලා උපාධිධාරීන් ඉන්නවා නම් උපාධිධාරීන් සියලු දෙනාටම රජයේ රැකියා ලබා දෙන ක්‍රමවේදය දියත් කරනවා කියලා කිව්වා අපි දැක්කා පහුගිය අවුරුද්දේ පළාත් පාලන මැතිවරණේ තියන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ මේ ආණ්ඩුවේ අගමැතිතුමා අමාත්‍යවරු ගණනාවක් එදා දවසේ කිව්වා පළාත් පාලන මැතිවරණේ අවසන් වෙලා ඉතාමත්ම කඩිනමින් උපාධිධාරී සියලු දෙනා බඳවා ගන්න ක්‍රමවේදය දියත් කරනවා කියලා උපාධිධාරීන් 70000ක් අත් දවස වෙන විට ඉන්නවා රැකියා විරහිත උපාධිධාරීන් හැටියට ඒ 70000න් 4000කට ආසන සංඛ්‍යාවක් පහුගිය අවුරුද්දේ බඳව ගත්තා මේ අවුරුද්දේ සියලුම උපාධිධාරීන් බඳව ගන්න කියන පොරොන්දු මත තමයි බඳවගත් ඒ පොරොන්දු මත තමයි සම්මුඛ පරීක්ෂණයට ඔවුන් ඇතුළත් කරේ 아무ත අපි අහන්න ඕන ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මුදල් ලැබතුමාගෙන් මේ අයවැයේ කොහෙද මුදල් වෙන් කරලා තියෙන්නේ ඉතුරු වෙච්ච උපාධිධාරී 70000 බඳවා ගන්න 2019 අවුරුද්දේ මේ අයවැය තුල එකම මුදලක්වත් එකම සතයක්වත් වෙන් කරලා නැහැ කියන එක අපි කනගාටුවෙන් කියන්න ඕන ඒ නිසා කොයි වෙලාවක හරි මේ උපාධිධාරීන් සියලු දෙනාටම රැකියා ලබා දෙනවා කියන පොරොන්දු දෙනවා නම් මේ මුදල් අමාත්‍යංශය අයවැය තුල නම් 2019 අයවැය තුල තුනක් උපාධිධාරීන් කී දෙනෙක්වත් එකම එක උපාධිධාරියෙක්වත් බඳවා ගන්න රාජ්‍ය සේවයට එකතු කරගන්න මුදලක් වෙන් වෙලා නැහැ කියන එක අපි කනගාටුවෙන් මතක් කරන්න ඕන ඒ වගේම කතා කරලා කිව්වා උසස් අධ්‍යාපනය ලබන ඉහළ ප්‍රතිඵල ලබන ශිෂ්‍යයන්ට විදේශගත වෙලා තියෙන විදේශ ශ්‍රේණිගත කරලා තියෙන විශ්වවිද්‍යාල වලට යන්න හාවර්ඩ් එකට යන්න කේම්බ්‍රිජ් එකට යන්න ඔක්ස්ෆර්ඩ් එකට යන්න ඒ අවශ්‍ය පහසුකම් ඒ ශිෂ්‍යත්ව ලබා දෙන ක්‍රමවේදයක් දියත් කරනවා කියලා ගරු මෝලස්සලේ
මන්ත්‍රීතුමනි කාලයක් තියෙන ගරු මන්ත්‍රීතුමා
විනාඩි දෙකකින් අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි දැන් අපි දන්නෝ මේ රටේ ඉහළම අධ්‍යාපනය ලැබුවත් මේ රටේ ඉහළම සුදුසුකම් ලැබුවත් පිටරට තියෙන විදේශගත වෙලා තියෙන විශ්වවිද්‍යාලට ඇතුළත් වෙන්න මේ රටේ තියෙන ඒ ප්‍රතිඵල වලින් යන්න පුළුවන් කමක් නැහැ. ඒ විදේශ රටවල වල විදේශ විශ්වවිද්‍යාලට ඇතුළත් වෙන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඔවුන්ගේ වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණ වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඔවුන්ගේ ඇතුළත් කර මේ ක්‍රමවේදයක් නැහැ. ශිෂ්‍යත්ව ලබා දීමේ හැම ක්‍රමවේදයක් කරන්න පුළුවන් කමක් නැහැ. අපි ලක්ෂ්මන් කිරේල ඇමතුමාගේ උන්දේ හැවම කිව්වේ නැහැ ලලිත් ඇතුළත් මුදල ඇමතුමා කතානායකතුමාගේ ලියුමකින් එහෙම ගියා කියලා. එදා දවසේ ලලිත් ඇතුළත් මුදල ඇමතුමා කතානායකතුමාගේ ලියුමකින් ගියාට අපිට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ මේ රටේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙන උසස් පෙළ විභාගයෙන් සමත් වෙන පිරිසට එහෙම කතානායකවරයාගේ ලිපියකින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ක්‍රමවේදයක් ලෝකේ කොහෙවත් තියනවද කියන එක. ඒ නිසා මේ කරන්නේ තුන මොනක් නෙවෙයි තෝරාගත් කණ්ඩායමකට ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණින් මේ මුදල් අමාත්‍යංශයේ මුදල් වෙන් කරලා එක පැත්තකින් මේ රටේ ඉහළ ප්‍රතිඵල ලබන කණ්ඩායමක් නෙවෙයි මේ රටෙන් එහාට ගිහිල්ලා ඒ අධ්‍යාපනය ලැබන කණ්ඩායමකට ශිෂ්‍යත්ව මාර්ගයෙන් ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදයක් තමයි දියත් කරලා තියෙන්නේ. අපි දැක්කා 2017 අවුරුද්දේ මේ යෝජනාව මේ ආකාරයෙන් තියෙනවා. 2019 ආපු අලුත් යෝජනාවක් නෙමෙයි. අපි අහන්න කැමති 2014ෙත් ඒ යෝජනාව තියෙද්දී මේ අවුරුදු දෙක ඇතුලේ එහෙම විශ්වවිද්‍යාලට යවපු කවුරු හරි ඉන්නවද කියලා. අපි දැක්කා 15000ක් ශිෂ්‍යයන් වෙනුවෙන් ලක්ෂ 8ක ණයක් ලබා
දෙනවා.
පොලි රහිත ණයක් ලබා දෙනවා කියන යෝජනාව තිබුණා. ඒ 15000න් ළමයි කී දෙනෙක්ට ඒ ණය ලබා දුන්නද කියලා අපි අහන්න කැමති වෙනවා. ඒ නිසා මේ වෙන මොනවත් නෙවෙයි මේ එදා දවසේ බිලි පිටක් දෙනවයි කියපු මුදල් ලැබතුමා වෙන මොනවත් නෙවෙයි මේ රටේ ජනතාවට ලොකු කඹයක් දීලා තියෙනවා. ඒ කඹෙන් තොණ්ඩුව හදා ගැනීම පමණයි මේ රටේ ජනතාවට ඉතුරුලා තියෙන්නේ කියන අපි මේලා මතක් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු එඩ්වඩ් ගුණසේකර ඇමතුමා.
ස්තුතියි. කර්මුලස් සනරූඩ මන්ත්‍රීතුමනි තුමියනි අපේ හතරවෙනි අයවැය වෙනුවෙන් මෙවැනි අදහස් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. හැමදාම අයවැයක් ඉදිරිපත් කරපුවහම අපි ආණ්ඩුව එකට හොඳයි කියනවා විපක්ෂය එකට වැරදි කියනවා. මේ අය විතරයි මේ අය විතරයි එහෙම නෝනේ. මේ අයවැය අපි වංගල සමිතිය ඇමතුමා ඉදිරිපත් කරලා අපිට කලින් විපක්ෂයයි පල්ලෙහාට ගියා. යද්දී වුන් කියලා තිබුණේ මේක ආකර්ෂණීය අයවැයක් කියලා. අපි මගේ පාර්ලිමේන්තුවේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මං ඇහුවේ අපේ විරුද්ධ පක්ෂය අපි විතින් නෑ ඔබතුමාලගේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ට්විටර් ගිණුමේ තියෙනවා මේක ආකර්ෂණීය අයවැයක් කියලා. ඔව් ඉතින් හරි දැන් යට උඩ වෙනස් වෙනවනේ මට කතා කරලා ඉඳ දෙන්න. ඒ නිසා මම කියන්නේ මේක යම් දැන් අද කතා කරද්දිත් මේ මන්ත්‍රීතුමාලා එහෙ බොහෝ වෙලාවට සමස්තයක්ම මේක නරකයි කියලා කිව්වේ නැහැ. ඉතින් ඒක යම් මට්ටමේ මේ රටේ ඉන්න ජනතාව දැනගන්න ඕනේ මේක හොඳයි කියන එක. මේක හොඳයි කියන එක. ඒ කියන්නේ විරුද්ධ පක්ෂයට මොනවා හරි මේකට විරුද්ධව කියන්නම ඕනේ. අපි විරුද්ධ පක්ෂයේ හිටියත් කියනවා බය නැතුව මම දැන් කියනවා. ඔච්චර හොඳ දෙයක් ගෙනාවත් මේ රටේ දේශපාලන ගමනේදී මේ දේශපාලන කරනේදී ආණ්ඩුව විපක්ෂය කියන්නේ මොනවා කළත් නරකයි කියන වෙලාවල් තමයි වැඩි හොඳ දෙයක් වුණත් විපක්ෂයදී. ඒක මේගොල්ලෝ කරනවා. ඉතින් ඒකට අපි ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. අපි ඒක පිළිබඳව ඉතින් බලන්නේ නරකයි කියන කතාවේ අඩුවැඩිතාවය. දැන් මෙතෙන්දි මට පේනවා මේ අයවැය පිළිබඳව ඔවුන්ට එහෙම කියන්න දෙයක් නැහැ. අර විදේශීය ශිෂ්‍යත්ව 15 ගැන කතා කරනවා. අත්තර ඒ ශිෂ්‍යත්ව 15 මේ රටේ ප්‍රධාන විසඳුමක් නෙමෙයි. ඒකත් එක්තරා හොඳ දෙයක්. නමුත් ඒවා ගැන කතා කළාට මේ අභ්‍යන්තරයේ මිනිසුන්ට කරන්න තියෙන සහන මේ දේවල් ගැන කතා කරද්දී එව්වා හොඳ බව තමයි විශේෂයෙන් මොවුන්ගේ කටින් පිට වෙන්නේ. එතෙන්දි ගත්තහම මේ අයවැය එක්ක අපේ මේ රටේ ඉදිරි අනාගතයේ දියුණුව සඳහා මේ ඉදිරි ගම්මන්මගේ දියුණුව සඳහා අපේ ආණ්ඩුව අපේ රජය දැන් අපි ගම්පෙරළියේ වැඩසටහන තමයි මූලිකත්වෙම දරලා තියෙන වැඩසටහන. එතනින් ගත්තාම අපි ගමක් ආසනයක් ඡන්ද මැද කොට්ටාසයක් හැටියට ගත්තාම මේ අපි ඔක්කොම දන්නවා මුළු ඡන්ද කොට්ටාසෙම හැම අංශයක්ම හැම අංගයක්ම කටම යම්කිසි දෙයක් සේවයක් උදව්වක් උපකාරයක් දියුණුවක් සංවර්ධනයක් කරන්න පුළුවන් විදිහට මුදල් වෙන් කරලා තියෙනවා. සමහර වෙලාවට මේ මන්ත්‍රීතුමාලා කියනවා මේක කරන්න බෑ කියලා. අපිටත් තියෙනවා බයක් මේක කරන්න බෑ කියලා කරන්න දීලා තියෙන ප්‍රමාණය වැඩි නිසා. දැන් මේ අයවැය ආවේ හරියට එන්න තිබුණේ නොවැම්බර් මාසේ. අපි මේ අවුරුද්දේ මාස දෙකක් ගිහින් ගත්තාම අපිට කාලය අඩු වීමක් තියෙනවා. දැන් අපිට මේක වේගවත් කරන්න වෙලා තියෙනවා. හැබැයි මේ දීලා තියෙන සහන වැඩසටහන් වලට ප්‍රායෝගිකව පැත්තෙන් ගත්තාම අපිට කරන්න පුළුවන්. මේක වෙන්වෙන් වශයෙන් බෙදලා දුන්නාම අපි ගත්තොත් වැසිකිලි ලබා දෙන එක. දැන් මෝඩි අගමැතිතුමා අගමැති වෙද්දී එතුමා දුන්න ප්‍රධාන පොරොන්දුවක් තමයි අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ ඕනෑම ඔය ප්‍රධාන නගරවල වුණත් වැසිකිලි ප්‍රශ්නයක් තිබුණා. අපිට ඒ රටට ගියාම පොඩි අප්‍රසන්නතාවයක් තිබුණා උදේපාන්දර ඒක. නමුත් එතුමා දුන්න එක පොරොන්දුවක් තමයි ඉන්දියාවේ හැම කෙනෙකුටම වැසිකිලියක් දෙනවා කියන එක. මං හිතන්නේ ඉන්දියාවේ ජනගහනය හැටියට එතුමාට දෙන්න හම්බෙලා තියෙන තව ලක්ෂ 4ක් විතර තමයි දීලා තියෙන. හැම කෙනෙකුටම බැංකු ගිණුමක් දෙනවායි කියන එක. එතුමාට අද ජනප්‍රියතාවය පොඩ්ඩක් අඩු වෙලා බව පේනවා. නමුත් එතුමා හොඳ යෝජනාවක් ගෙනාවා. අපේ රටේ එහෙම වැසිකිලි අඩු ගෙවල් නැහැ. ඇත්තම ගත්තොත් පළාත් සභා මාර්ගයෙන් විවිධ දේවල් වලින් වැසිකිලි ලබා දීලා තියෙනවා. යම් අයගේ තියෙන අඩු සැලකෙල්ල නිසා ඒ පිළිබඳව තියෙන අඩු උනන්දුව නිසා වැසිකිලි නොලැබිලා තිබෙන හුඟක් වෙලාවට කෙනෙක් ගෙයක් දොරක් හැදුවාට ගෙයක් ඇතුලේ වායු සමනය කරලා ටයිල් අල්ලලා අපි දකිනවා අපි ඡන්දවලදී ඇවිදින්න ගියාම වැසිකිලිය එළිය හයි කරන් ගේනවා. ඒවා ඒ තරම් හොඳ නැහැ, ගැලපෙන්නේ නැහැ. තරුණ දරුවෝ ඉන්න ගෙවල් තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම මේ වැසිකිලියට මුල් තැනක් දීලා ඒක එළිය කතා කරන්න පුළුවන් මාතෘකාවක් බවට පත් කරපු එක ගැනම මම විශේෂයෙන් මංගල සමිරු ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද රටක මිනිස්සු ශිෂ්ට සම්පන්න වෙද්දී ඒ මිනිසුන්ගේ සනීප ආරක්ෂාව හොඳට ඉහළට යනවා. ඒක ඉතාම හොඳින් ගෙනියන්න පුළුවන් යෝජනාවක් බවට මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මෙතන කියවෙන හැම කරුණකෙදීම විහිළුවට ලක් කළා තරුණ යෞවලවල් වලට නිවාස ණය ලබා දෙන එක. ඇත්තටම ගෙදරක ඉන්න දෙමව්පියෙකුට දැන් මට වුණත් මගේ දරුවෝ තරුණ දෙපළක් නම් මොවුන්ට ගෙයක් ගන්න තමයි ලොකුම තියෙන මේ බලාපොරොත්තුව සහ දෙන්න තියෙන වුවමනාව. ඒ පිළිබඳව හරි කනස්සල්ලෙන් දෙමව්පියෝ ඉන්නවා. දැන් මේ විසඳුමක් ඒ වෙනුවෙන් අද යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න අපි යන්න ඕනේ ඉස්සරහට තව. නැතුව මේක අද යෝජනාව ගෙනත් හෙට මේ රටේ ඉන්න හැම තරුණ යුවලකටම ගෙයක් දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් රටක රජයක් හැටියට රටක නායකයෝ එක ගැන හිතලා තිනවා කියන එක මම කියන්නේ. ඒක තමයි වැඩියෙන්ම අපි පෙන්වන්න ඕනේ. උතර ඒ තුල යද්දි මේ රටේ තියෙන රාජ්‍ය ආයතන මේ රටේ තියෙන හැම කෙනෙක්ම මේ අනුව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් තරුණ දුවදරුවෝ දෙපළක් ඒ එක ගෙදරින් ගෙකින් එයින් වෙන් කරලා ඒ දරුවා වෙනත් පවුලක් හැටියට පදිංචි වෙන්න තියෙන ඔවුන්ට හොඳ හරි ඉඩකඩක් ලබා දීලා තියෙනවා. උතර ඒ අනුව මේ රටේ අනිත් ප්‍රතිවලින් ගත්තාම නිවාස සංකීර්ණ ඉදිවෙද්දී ඔවුන්ට මිලදී ගන්න පුළුවන් ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. එයින් එහාට ගත්තාම ගරු සභාපතිතුමියනි ඒ ලෙවල්ස් වලින් අද ඒ තුන අරන් විශ්වවිද්‍යාලය යන්න බැරි වෙන ළමයි කොපමණ ඉන්නවද? මම දන්න හැටියට 300,000ක් පමණ ඒ ලෙවල්ස් විභාගයට වාඩි වෙනවා. 30,000ක් පමණ තමයි විශ්වවිද්‍යාල ඉඩ තියෙන්නේ. ඔව් අනිත් අය ඔක්කොම එළියේ. මම කියන්නේ අපේ ආණ්ඩුවේ ප්‍රධාන මේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් තමයි 13 වසරක අධ්‍යාපනයේ අපේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගරු අගමැතිතුමා වගේ අකිල විරාජ්කාරී වසන හැමතුමා ගේන වඩාත් වැදගත්ම අධ්‍යාපන සංකල්පයක්. එතකොට අපි මේ 13 වසරක අධ්‍යාපනයේදී ඇතුළත් පමණක් නෙවෙයි හොඳට ඉගෙන ගත්ත ඒ ලෙවල් ඉගෙන ගත්ත ළමයි කොහොමද එතනින් එහාට වුන් උපාධියක් ගන්න යන්නේ? අපි දන්නවා අද රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් ඉදි මේ පවත්තගෙන යනවා. ඒවට මුදල් ඕන. සමහර වෙලාවට මම තක්සේරුව අඩු කරන්නේ අපේ රටේ ආණ්ඩුවේ අපේ තියෙන අපේ විශ්වවිද්‍යාල ගැන අර දරුවන්ගේ අධ්‍යාපනය අරට වැඩිය අපි දකිනවා මේ පෞද්ගලික විශ්වවිද්‍යාලක ඉගෙන ගන්න ළමින්ගේ පොඩි හැකියාවල භාවයක්. උන්ගේ ජාත්‍යන්තර භාෂා දැනුමක් වැඩි වෙනවා. මං කියන්නේ ලෝකෙට ගැලපෙන අධ්‍යාපනයකට යන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාල වගේම ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් ඒ ටිහා යන්න පුළුවන් තැන උන්ට යන්න පුළුවන්. අද රජයේ විශ්වවිද්‍යාලවලට පොඩි අභියෝගයක් තියෙනවා උන්ගේ දැනුමත් එක්ක සංසඳා බලද්දි. එතකට ඒ අයට එතෙන්ට යන්න මුදලක් ඕන. එතන මේ මුදල ගෙවා ගන්න බෑ දෙමව්පියන්ට. අද රජයේ විශ්වවිද්‍යාලවලට යන්න යන්තම් එදා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය ලබා දුන්න නිසා අද රුපියල් 5000ක් වගේ වැඩි වෙලා තියෙනවා. එදා දුන්න ශිෂ්‍යාධාරයක් ඒකත් රජයේ රැකියාවක් ලබා ගත්තට පස්සේ පඩියෙන් කැපෙන ක්‍රමයක් තිබුණේ. අද මහපොළ ශිෂ්‍යත්වය නිසා උඟාක් ඕනම දෙමව්පියෙකුට ලොකු සහනයක් බවට පත් වෙලා තියෙනවා රුපියල් 5000ක මහපොළ ආධාරේ. නමුත් අර දුප්පත් පවුලක ඒ තුන අරගෙන සහ බාහිර උපාධියක් කරගන්න එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න තියෙන දරුවෙකුට මේ ක්‍රමය හදා දුන්න එක අපි අගය කරන්න ඕනේ නැද්ද? ඒකම මදිද මේ අයවැය ගැන අපේ යෝජනාවලින් හොඳයි කියන්නේ? මං හිතන්නේ ඉදිරිපිට වාඩි වෙලා ඉන්න වාසුදේව නානක්කාර අපේ බොහොම බුද්ධිමත් දේශපාලනයක් කරපු දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ තියෙන කෙනෙක්. මං හිතන්නේ එතුමලගේ වරද සාක්ෂිය මේව ගැන කතා කරයි. අද මෙතන නැගිටලා දොස් කියන්න වුණත් නමුත් එතුමලා දන්නවා මේ මේ මේවා කොතරම් දේවල්ද කියලා. එතනින් එහාට ගත්තාම රණවිරුවෝ තමයි මේ රටේ දැන් රණවිරුවෝයි ආගමයි ජාතියයි තමයි අද දේශපාලනයට ගාව ගන්නෙ එක්තරා දේශපාලන කොට්ටාසයක්. මම නංගම් කියන්න යන්නේ නැති මට වැඩක් නැහැ කාටවත් ඇඟිලි දික් කළා කියලා. නමුත් මේ රටේ ඉන්න මිනිස්සු දන්නවා හවසට ටීවී එක දාපුවම දන්නවා කවුද මේවක් කරන්නේ කියලා. අද රණවිරුවෝ වෙනුවෙන් අයවැයකින් මේ විදිහට ඔබතුමියම දන්නවා අද ඒ නිවාස සඳහා කුලිය දෙගුණ කරලා තිබෙනවා. ඔතකට නිලඳුම් දීමනාව දීලා තියෙනවා. ඔව් දෙගුණ කරලා තියෙනවා. එතනින් එහාට ගත්තාම ඔබතුමිය දන්නවා 10000. ඔව් 10000 දීමනාව 5000 කරලා තියෙනවා. මේ කමාන්ඩෝ මේ නිලධාරීන් සඳහා. ඉතින් මේ වගේ දෙයක් අයවැයක් හදද්දි ඔබතුමිය දන්නවා මේ අයවැය හදන්න මොනතරම් කලස්සල්ලේ මොනතරම් අවිවේකී තත්ත්වකින් වුණාද කියලා. අර කවුරු කොච්චර අපි ඔක්තෝබර් 26 වෙච්ච සිද්ධිය අපි හැමදාම පුනපුනා කියනවා කියලා දෝෂාරෝපණය කළත් අපිට ඇඟිල්ල දික් කළත් ඒක මේ රටට බලපෑවා. ඒ රටට බලපෑවේ නැහැ කියන බැත්තම කියනවා නම් අපි අද අලුත් ආණ්ඩුවක ඉන්න වගේ ඉන්නේ. අපිට අයන්නේ පටන් ගන්න වෙලා තියෙනවා මේ ගමම්මග. සමහර අමාත්‍යාංශවල තිබුණු කොල කෑලි ෆයිල් මුකුත් නැහැ ඒවා විනාශ කරලා. ඒවා නැති කරලා. එතකොට හරි දේ හෝ වැරදි දේ හරි කරගෙන ගිය ගමම්මග නැති කරුවා. මේ නැති කරපුවම දැන් අපි ආයපාරක් දෙසැම්බර් 28 ඉඳලා අපි මේක පටන් ගත්තේ. මම ඇමති වුණේ දෙසැම්බර් 28. අපිට ඔතකට ඒ වගේ කාල සීමාවක් තුල එදා තමයි අනිත් ඇමතිවරුන් මං හිතන්නේ දිවුරුන් දුන්නේ. ඔතකට එදා ඉඳලා ආය අපි යන්නේ අලුත් ගමනක්. මේ ඉදිරි අවුරුද්ද තුල හෝ මොන කාලෙ තුල හෝ මම දන්නේ නැහැ කොච්චර කාලද කියලා මේගොල්ලෝ කියන අවුරුද්දයි මාස 8යි මම නම් හිතන් ඉන්නේ එන අගෝස්තු 17 තමයි මගේ අවුරුදු පහ පිරෙන්නේ මගේ ආණ්ඩුවේ. මං වාඩි වෙච්ච മന്ത്രി ධූරේ. ඔතකට අපිට ඒ කාල සීමාව තුල යන්න තියෙන ඉතම කෙටි ගමනක තමයි අපි හිටලා තියෙන්නේ. ඒකට ලොකු බලපෑමක් කළා ඔක්තෝම්බර් 26 කරපු අර අරගලය ඒ කරපු මහා පහත් වැඩේ ඒ තුල ඉඳගෙන අපිට ඉස්සරහට යන්න ඉන්නේ. ඒ නිසා අපිට වේගවත්ව යන්න ඕන, අපි හරි දේ කරන්න ඕන, අපි දේශපාලන වශයෙන් අනුන්ට ඇඟිලි දික් කර කර ඉන්න ඕනේ වෙන්නේ නැහැ. අපි අපිට මේ රටේ ජනතාව අපිට පළවෙනි අවුරුද්ද අපි බය වෙයින් අපි නිකන් ඉඳගත්ta විතරයි කළේ. දෙවෙනි ආයවෙන් අපි තමයි ටිකක් හිටගත්තේ. තුන්වෙනි ආයවෙද්දි අපි ජාතික ආණ්ඩුවක් හදලා තිබුණු කණ්ඩායම අපිට
මොන තරම් විනාඩි දෙක කාලයක් ඔබතුමාට තියෙන්නේ.
තුන්වෙනි අවුරුද්ද වෙද්දි අපිට මොන තරම් මේක එක දිගට කරගෙන යන්න බැරි විදිහට මේක කඩාකප්පල් කළා. අපේම ජාතික ආණ්ඩුවේ පිරිස් විවිධ දේවල් කළා. මේක රහසක් නෙමෙයි, රටේ අය දන්නවා. ඊට පස්සේ දැන් මේ හතරවෙනි ආයව තමයි තනි පක්ෂක තනි ආණ්ඩුවක් හැටියට අපි අයවැයක් ගෙනාවේ. මේ අයවෙන් තමයි මේ රටේ මිනිසුන් අපි කෙලින් කරලා ගන්න කියලා මම විශේෂයෙන් මතක් කරනවා. මෙතන පොඩි එකාගේ ඉඳලා මොන්ටිසෝරි දරුවගේ ඉඳලා වයස වැඩි හිටිය දක්වා මංගල සමරියුල ඇමතිතුමා හිතලා මතලා වැඩ කරලා තියෙනවා. ඒක තමයි තියෙන මේකේ වැදගත්කම. ඒ නිසා ගරු සභාපතිතුමියනි, මේකට දොස් කියන්න පුළුවන්, මේක විවේචනය කරන්න පුළුවන්, ඒක ඒගොල්ලන්ගේ කාර්යභාරය. නමුත් මේක තුල ඉඳගෙන මේ තුලින් අපිට මේ ගමන් මග යන්න අපි ඉදිරි කාල සීමාව තුල මේ රටේ ජනතාවට මම විශ්වාසයෙන්ම කියනවා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔබතුමාලා රැවටෙන්න එපා, මේ රටේ ජනතාව රැවටෙන්න එපා. මේ විපක්ෂකී නායක කියන කටකතාවලට මේ අපි වැසිකිලි හදද්දි වැසිකිලි කටවල් කතා කරන්නත් ගන්නවා. අන්නේ වැසිකිලි කටවල් වලට යට වෙන්න එපා කියලා මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වැසිකිලි කටවල් වගේ කටවල් වලින් මේ රට විනාශ කරන්න පුළුවන්. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා වැසිකිලි කටවල්. ඒ අයගෙන් මේ රට විනාශ කරන්න පුළුවන්. මේ සේවය කරන නායකයින්ට විවිධ මඩ ගහන්න පුළුවන්. අපිට යන ගමන් මගේ ඉස්සරහට අපි ඉදිරි කාල සීමාව තුළ මේ අයවැය ඉස්සරහට දාගෙන ඒ තුළින් ගම් පෙරළිය ගෙනත් අපේ අපි එවැගේම අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගෙනත් අනිකුත් සියලුම කටයුතු වලින් මේ රට ඉස්සරහට ගෙනියනවා. අපිට පහුවිය කාල සීමාව තුළ කරන්න බැරි වෙච්ච බොහෝ දේවල් වලින් රැකියා දෙනවා, උපායධාරීන්ට රැකියා දෙනවා. මේ රටේ හැම කෙනෙකුම කෙලින් නැගී සිටින්න පුළුවන් වැඩ කටයුත්තකට සේවයකට අපි ඉස්සරහට යනවා කියලා කියමින් ඔබතුමීට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව
බොහොම ස්තුතියි. ඊළඟට ගරු වාසුදේව නානහක්කාර මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමිය. ඔබතුමීට ස්තුතියි. දින 51 කුමන්ත්‍රණය ගැන නැවත නැවත කිව්වා. මම හිතන්නේ කුමන්ත්‍රණය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා අර ජනමතය විමසා මහා මැතිවරණයක් පැවැත්වීමට ගන්න ලැබූ තීරණය වැළැක්වීමට ගෙන ගිය කුමන්ත්‍රණයයි මෙතන කුමන්ත්‍රණය හැටියට අපට හඳුන්වන්න තිබෙන්නේ. ඒ නිසා මේ දින 51නොත් අපට දින වැඩි ගණනක තහනම් කරපු ආණ්ඩුවක් යටතේ ඉන්න උනේ. අපේ කැබිනට් මණ්ඩලයේ තහනම් කරා. එතකොට මට කවුරු හරි පෙන්නුවොත් හොඳයි, මෙන්න මේ සංගටක අනුව, මෙන්න මේ ගණනය කිරීම අනුව, මෙන්න මේ දින ගණන තුල මෙන්න මේ ප්‍රමාණයේ කටයුතු කරන්න බැරි වුණා කියලා. එහෙම කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. සංගටක පෙන්වන්නෙත් නැහැ, ගණනය කරන්නෙත් නැහැ, කරන්න බැරි වුණු හරිය පෙන්වන්නෙත් නැහැ. ඒ නිසාවෙ. ඒ නිසා මේක නිකන් අර අනන් ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ, ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් මෙතන වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම කඳුළු පෙරාගෙන අනන්නේ දින 51 කතාව කියාගෙන. කරන්න බැරි වෙච්ච ඔක්කොම දේවල් ඒක මැත්තේ පටවමින් යන්නේ. ඊළඟට දැන් අපි දන්නවා තමුනාසෙලා 2015 ඉඳලා නොයෙකුත් කටයුතු කරගෙන ආව ආණ්ඩුවක් හැටියට නොයෙකුත් යෝජනා ගෙන ආවා. ඒවා හැකිතරම් ක්‍රියාත්මක කළා. ඒ වගේම ආයවැය යෝජනා ආයවැය ගෙන ආවා 3ක් මේ රටේ මහජනයාට. දැන් මේ ඔක්කොම කරලා ඉවර වෙලා 2018 පෙබරවාරි මාසේ තිබ්බ විභාගේ 2018 පෙබරවාරි මාසේ තිබ්බ විභාගෙන් තමුන්නාසෙලා හොඳටම පේල්. දැන් ඒ මොකද කියලා අපි අපවැරලා බලන්න ඕන. මේ මිනිස්සුන්ට දැනිලා නැහැ ඔබතුමන්ලා කලයි කියන කිසි දෙයක්. ඔබතුම එහෙම දැනුණා නම් ඒ අය මීට වඩා වෙන රිසල්ට් එකක් දෙනවනේ. ඒ නිසා මම කියන්නේ දැන් තමුන්නාසෙලාගේ මේ අයවැය බැලුවාම ලස්සන්ට පේන, ඒත් ඇත්තටම කිසිම ලක්ෂණයක ගුණයක ගතියක් නැති අයවැයක්. බැලුවාම ලස්සන්ට පේන, නමුත් ඇත්තටම එහෙම ලක්ෂණයක් ගුණයක් නැති අයවැයක්. මම දකින්නේ එහෙමයි. කෙසේ නමුත් දැන් මේ අයවැය කියනකොට කියනවා අපි රජයේ සේවකයන්ට මෙච්චර පඩි වැඩි කළා, අපි මෙන්න මේ ප්‍රමාණයට මිනිස්සුන්ට දුන්නු සමෘද්ධිසහනය වැඩි කළා. ඉතින් එහෙමනම් මිනිස්සුන්ට මේක දැනෙන්න එපයි තමුන්නාසේලා මේ කරලා තියෙන ලොකු උදව්වක්. ඒ නිසා ඡන්දයක් දෙන්න ඕනේ කියලා. නමුත් ඒක නෙමෙයි තමුන්නාසේලාට අන්තිමට විඳින්න උනේ. මේ සියලු දේවල් අන්තිමට තමුන්නාසේලාට ආපහු කැරකලා ආවේ කොඩි විනයක් වගේ. ඊළඟට දැන් තමුන්නාසේලා මොනවද පොරොන්දු නූනේ? පොරොන්දු නූනු දෙයක් නැහැනේ ආණ්ඩුවක් ඇටියට. නමුත් මේ පොරොන්දු වලින් ඉටුකලේ මොනවද? මම මේ ආයමත් ඒවා කියන්න යන්නේ. අනිත් අපේ මන්ත්‍රීවරු කිව්වා පොරොන්දුණු දේවල් පොරොන්දු ඉටු නොවු හැටි, ඒවා බොරු පොරොන්දු බවට පත් වෙච්ච හැටි. මෙන්න මෙහෙම කියමනක් තියෙනවා. අනුන්ට කැපු වලේ තමන්ම වැටෙන. එහෙම කියමනක් තියෙනවා. අනුව රවට්ටන්න ගිහිල්ලා අන්තිමට රැවටෙන්නේ තමන්මයි. ඒ කියමන් දෙකම මේ ආණ්ඩුවට ඉතාමත්ම මනාව ගැළපෙනවයි කියලා මම හිතනවා. ඊළඟට මම මගේ කතාවේ ප්‍රධාන කොටසට එන්න කැමතියි. මේ මිනිස්සුන්ට තමුන්නාසේලා ණය දීම තමයි ප්‍රධානම තේමාව කරගෙන තිබෙන්නේ. විවිධාකාර දේවල් වලට ණය දීම. මේ ණය උගුලක පටලවිලා ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුව දැන් මිනිස්සුන්ට ඒ උගුලම අටවන්නයි හදන්නේ කියලයි සමහරු කියන්නේ. එතකොට අද තියෙන ලොකුම ප්‍රශ්නය මිනිස්සුන්ගේ ආදායම් ඇහිරිලා. ඇයි? ගම්මිරිස් මිල වැටිලා, අනිත් කුරුඳු මිල වැටිලා, තේවල මිල වැටිලා, රබර් වල මිල වැටිලා, ඒ මිනිස්සුන්ගේ කෘෂි නිෂ්පාදනවල දැන් මිනිස්සුන්ගේ ආදායම් ඇහිරිලා, වියදම් වැඩි වෙලා, ජීවනාංකය නැගලා තියෙනවා අවුරුදු 3.78කින්. අවුරුදු 10ක් තුල ජීවනාංකය නැංගේ අපේ ආණ්ඩු කාලයේ 0.58කින්. එතකොට කොච්චර වේගයකින් මේ රටේ මිල වැඩිවීමේ වේගය සිදුවෙමින් තිබෙනවද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් තියෙන කාරණාව තමයි ණය බර වැඩි වෙලා. ආදායම ඇහිරෙනවා, වියදම වැඩි වෙනවා, ණය බර වැඩි වෙනවා. මෙන්න මේ තත්වය තමයි ප්‍රධානම සමාගම් බැලුවත් සමාගම් ඉන්නෙත් ඒ තත්. මේ රටේ තත්වයත් ඒකයි. මේ රටේ වැඩිමනත් පවුල්වල තත්වයත් ඒකයි. ඒ නිසා තවත් ණය ගන්න ඉඩක් නැහැ. තමුන්නාසේලා දෙන ණය වලින් අඩු පොලියට පොලී විරහිතව දෙන ණය වලින් තමන්ගේ ගෙවල් දොරවල් වල වෙලා තියෙන ණය ගෙවන්න පුළුවන් වෙයි. තමන්ගේ ගෙවල් දොරවල් වල අද තියෙන ණය ගෙවනවා අර වෙන කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ආදායම් බෙදී යන විදිය. මේ රටේ 20%ක් ඉහළම ආදායම් ලබන අයට 80%ක් ජාතික ආදායම යන. ඊළඟට 80%ක් පමණ වන අඩු ආදායම් ලබන, මැද ආදායම් ලබන ජනයාට බෙදී යන්නේ ඉතුරු වෙන්නේ ජාතික ආදායමෙන් 20%යි. ඊළඟට බලන්න බදු පනවන ඇට. මේ රටේ 85%ක් බදු ගන්නේ ජනතාවගේ. අර අඩු ආදායම් ලාභී, මැද ආදායම් ලාභී ජනතාවගේ. එතකොට 15%යි බදු ගන්නේ ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගේ. දැන් මේ සමීකරණය අරගෙන බැලුවාම පෙනෙන්නේ ඇත්තටම මේ රට තිබෙන්නේ බෝම්බයක් මත. ඒ කියන්නේ විශාල පිපිරීමක් ඇතිවීම අමාරුයි වළක්වන්න මේ විදිහට රට ගියොත්. දැන් අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුව ආපු වෙලෙ ඉඳන් කියනවා 40%ක් කරන්න ඕන ඍජුබදු, 60%ක් කරන්න ඕන 60%ක් කරන්න ඕන ඍජුබදු, 60-40 අතරේ අනුපාතයකට ගේන්න ඕන වක්‍රබදු හා ඍජුබදු. නමුත් ඒකේම ප්‍රතිවිරුද්ධය තමයි කෙරෙමින් තිබෙන්නේ. 85%ක් වක්‍රබදු, 15%ක් ඍජුබදු. දැන් මේ විදිහට මේ රටේ ආදායම් බෙදී යාමත් බදු එකතු කිරීමත් කරගෙන ගියොත් ඇත්තටම මේ ආණ්ඩුවට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේටත් වඩා භයානක ප්‍රතිඵලයක් මේ පහුගිය පෙබ්‍රවාරි 15 වෙනිදා ලැබුණටත් වඩා. ඇයි මේ ආණ්ඩුව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න හිතනවා නම් අපිට තියෙන යෝජනාවක් කරන්න. තමුන්නාසේලා හැමදාම කියනවා අපි යෝජනාවක් කරන්නේ, අපි නිකම්ම විවේචනය කරනවා විතරයි කියලා. නෑ, අපි යෝජනාවකුත් කරනවා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න. ඉහළම ගනුදෙනු වලින් රටේ සිදුවෙන 100%ක බද්දක් අය කළොත් අපිට පුළුවනි මේ රටේ විශාල ආදායමක් රජයට එකතු කරන්න. එහෙම වුණොත් දලදේශීය නිෂ්පාදිතෙන් රාජ්‍ය ආදායම 30%ක කිට්ටුවට එන්න පුළුවන්. එහෙම වුණොත් මේ අඬෝ වැඩියාව නැහැ. තමුන්නාසේලා 91%කටත් තියන්නේ නැහැ. ඉහළ ගනුදෙනු වලට අත් තියන්නේ නැහැ. ඉහළ ගනුදෙනු වලින් 100%ක් නැත්තම් දශම ගාණක් අය කළත් මේ විශාල මුදල එකතු වෙන්න පුළුවන්. නමුත් තමුන්නාසේලා බලන්නේ මේ රටේ අඩු ආදායම් ලබන ජනතාව ඌරගෙන කාලා මේ රටේ බදු ආදායම හොයන්නයි. ඊළඟට බලන්නේ මේ වෙළඳ පරතරය වැඩිවීමත් බිලියන 10ක වෙළඳ පරතරයක්. ඊළඟට ආනයනේ මිල වැඩිවීමත් හැම බඩු ගෙන්නන බඩුවක්ම මේ රටේ මිල වැඩි වෙනවා. ඊළඟට තමුන්නාසේලා දන්නවද අපනේනෙන් අපිලබන ආදායමත් අඩු වෙන එක හේතුවක් තමයි මේ රුපියලේ වැටීම. ඇයි අපනේනේ කරනවායි කියලා අපිලබන ආදායමේ අඩංගුයි. දැන් සංචාරකයන්ගෙන් එන ආදායම, ප්‍රේෂණ වලින් එන ආදායම, දැන් මේ සංචාරකයන්ගෙන් එන ආදායම වෙනුවෙන් අපි වැයක් කරන්න ඕන යම් වැයක් කරන්න ඕන ආනේන බාණ්ඩ. අපි ඒ විදිහට ඇඟලුම් වලටත් ආනේන බාණ්ඩ උවමනයි යදවුම් හැටියට. ඒ නිසා යදවුම් වල මිල වැඩි වෙනවා. ඒ අනුව අපනේනේ ඉපයීම් ගාන අඩු වෙනවා. ඊට අමතරව තමුන්නාසලා දන්නවා මේ රටේ පොහොසත් උදවිය කොච්චර වියදම් කරනවද ඩොලර් වලින් තමන්ගේ කාඩ් පත්තරා, එහෙම නැත්නම් තමන්ගේ මේ අලුත් ඔන්ලයින් ක්‍රමය හරහා මේ රටේ සල්ලි තියෙන උදවියට ඕන හැටියට වියදම් කරන්න
පුළුවන්. විනාඩි එක කාලයක්
තියෙනවා. මේ රටේ ඩොලර් මුදල් ඉවතට ඇදී යන ආකාරය. ඉතින් මේක තමයි IMF එකෙන් අපිට යෝජනා කරපු වැඩපිළිවෙල. ඒ කියන්නේ අපේ මේ විදේශ මුදල් අපේ රටට එන පාලනය කරන්නේ පුද්ගලික බැංකු. මහා බැංකුව නෙමෙයි. අනිත් පැත්තෙන් අපේ මේ රුපියලේ වටිනාකම පහළ වැටෙන්නට ඕමන. ඒ IMF නියමයන්. ඒ නිසා මේ රටේ ඇතිවෙච්ච ණය බර, ඒ වගේම මේ මම කිව්ව හැම දෙයකම ඇතිවෙච්ච ඒ විශාල අර්බුදය කළු සල්ලි නිසා තවත් වැඩි වෙන්න පටන් ගත්තා. කළු සල්ලි ප්‍රමාණය කවුරුවත් දන්නේ නැහැ. මේ ආර්ථිකයේ තියෙන කළු සල්ලි තියෙන අය කැමති හැටියට ආනයනය කරනවා. ඒ ප්‍රමාණයට ඩොලර් මේ රටෙන් පිට වෙලා යනවා. ඒ ප්‍රමාණයට රුපියලේ වටිනාකම වැටෙන්න පටන් ගන්නවා. මේ ප්‍රපංචය තුළ තමයි මේ රටේ අර්බුදයත්, මේ රටේ අද අපි මුහුණ දෙන විනාශයත් සිද්ධ වෙලා තියෙන නිසා අද අපට අවශ්‍යයි ව්‍යුහාත්මක වෙනස්කමක්. නැතුව උඩින් මත්තෙන් මේ ප්‍රශ්නය විසඳන අපට පින්තාරු කිරීම් වලින් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඇත්ත රාජ්‍ය ආදායම් වැඩි කරන ක්‍රමයක් තිබෙන්න ඕන. මම අන්තිමට කියන්නේ ඉරානයත් එක්කලා ඇමරිකාව ඇති කරගෙන තියෙන ආරවුලක් සම්බාධක පනවලා තියෙනවා. අපේ තේ වලටයි වැදුනේ, අපට ලාභෙට ලැබෙන පෙට්‍රල් වලටයි ලැබුණේ. අපි ඒ නිසා ඇමරිකාවට කියන්න ඕන අපිට මේ වන්දිය ගෙවන්න ඕන. අපි වගේ කුඩා රටවල් වල මේ ජීවත් වෙන අපිට අපේ රබර් ටිකේ මිලක් නෑද? ජාවාරම් කාර්යු නිසා ගම්මිරිස් වලට කරුංකා වලට මිලක් නෑ. මේ තත්ත්වය තුළ අපේ රටට මේ තෙල් මිල වැඩිවීම, ඒ සමගම ඉරානයත් සමග තියෙන අපේ වෙළෙඳාම අවහිර කිරීම, මේවා ඇමරිකන් අධිරාජ්‍යවාදයේ මේ ක්‍රියාකාරීත්වයේ විපාක හැටියට අපි දන්නවනම් අපි මේ රටේ හැමෝම එකතු වෙලා ඒ වෙනුවෙන් නැගී හිටින්නට ඕන. නමුත් තමුන්නාසේලාගේ මුදල් ඇමතිවරයා ඇමරිකන් අධිරාජ්‍යවාදයේ සපත්තු ලෙව කන්නෙක් හැටියට ඒක කියන්නට ආත්ම ශක්තියක් නැති බව කියමින් මගේ වචනය අමාරු කරනවා.
ස්තුතියි.